Honorable Professor Tissa Vitarna, you have 10 minutes.
Fail.
Order, please. Honorable Isuru Dodangoda will preside over the House.
මුලාසන රූද මන්ත්‍රීතුමාගෙන් අවසරයි. අද අපි මුලින්ම අපේ කතාව පටන් ගන්නකොටම ගරු අගමැතිතුමා උපන්දිනේ අපේ උණුසුම් සුබ පැතුම් ඉදිරිපත් කරමින් මම මගේ කතාව පටන් ගන්නවා. කියන්නේ ලෝක ආර්ථික අර්බුදයක් ක්‍රමානුකූලව අවපාතයකට වර්ධනය වෙන වෙලාවක තමයි ලංකාව වැනි කුඩා ආර්ථිකවලට දරුණු ලෙස මේ පාර වැදිලා තියෙන්නේ. මේ ආර්ථික අර්බුදයේ COVID-19 වෛරසයේ ප්‍රශ්නය උග්‍ර තත්ත්වයකට නගලා තියෙනවා. ඉතින් මේ වගේ අපහසු තත්ත්වයක් රට මුහුණ දෙනකොට මේ අගමැතිතුමාට මේ ප්‍රශ්නවලට අවශ්‍ය මුදල් වෙන් කරලා ඒක ජනතාව වෙනුවෙන් නිසියාකාරව පාලනය කිරීමට කටයුතු කරන ගමන් එතුමාට අප මේ රටේ ආර්ථිකය මේ ගිය අවුරුදු 5 එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන ආණ්ඩුවේ වැරදි දේශපාලන ගමන, ඒ කියන්නේ අප රට මේ ආනයන පදනම් කරගෙන ගෙනියන මේ ආර්ථිකයක් හැටියට දියුණු කිරීමට තත්කර කර්ම ඒ ව්‍යායාමය, ඒවාගේම ණයබර වැඩිවීම හේතුකොටගෙන අපේ වත්කම විකුණන වැඩ පිළිවෙල නතර කරලා ආපහු දේශීය ආර්ථිකයක් ගොඩනැගීමේ වැඩ ආරම්භ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපිට සන්තෝෂයි කියන්න මේ අයවැය දිහා බලනකොට මේ වාගේ දරුණු ප්‍රශ්න වලට මූණ දෙන්න සුදුසු පදනමක් ඇති කරලා තියෙනවා. මේ පදනම අපිට තවත් වර්ධනය කරන්න තියෙනවා. මේක කිරීමේදී මේ අගමැතිතුමා මුදල් ඇමති හැටියට මේ තියෙන උග්‍ර ප්‍රශ්න දිහා බලලා විශේෂයෙන්ම ගම්බද තියෙන අඩුපාඩුකම් අනිකුත් පැතිවල මේ පරිසර දියුණුව වැනි ප්‍රශ්න ගැනත් හිතලා කටයුතු කරලා තියෙනවා. නමුත් අපේ මෙතන සාකච්ඡා කරද්දී උඩරට ජනතාව බැලුවෙන් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු අදහස සලකලා අපිට තේරුම් ගන්න වෙනවා අපේ රටේ තියෙන විවිධ ජනකොටස් විවිධ ප්‍රශ්න සියල්ලම ක්‍රමානුකූලව විසඳන ගමනක් යන්න තියෙනවා. මම මේ අද මේක අවස්ථාවක් කරනවා. මම කලින් වතාවක් මේ ඉදිරිපත් කරලා තිබුණු අදහසක් මතු කරන්න. ඒ තමයි අප රටට මේ සැලසුම් කොමිසමක් නැහැ. නියම විදිහට රටේ සියලු ජනකොටස් ගේ අවශ්‍යතාවයන් සියලු පළාත්වල අවශ්‍යතාවයන් මේ එකට සලකලා පළාත් සභා ප්‍රාදේශීය සභා ඒවායේ තියෙන සැලසුම් ඒකක තියෙනවා. ඒවත් සම්බන්ධ කරගෙන රටට ගැලපෙන රට සංවර්ධනය කරන සියලු ජනකොටස් වල අවශ්‍යතාවයන් ලබා දෙන සලස්මක් මේ ඇති කරන්න ඕන. ජාතික සලස්මක් ඇති කරන්න ඕන. ඒ ජාතික සලස්ම පදනම් කරගෙන තමයි අපි තීන්දු කරන්න ඕනේ. පියවරෙන් පියවර මේ අයවැය සකස් කරමින් ඒ ගමන යන්න. පස් අවුරුදු සලස්මක් පමණක් නෙමෙයි, ඊට වඩා දීර්ඝ ලෙස කල්පනා කරපු සලස්මක් අනුව මම හිතනවා මේක හොඳ වෙලාවක් අපට ඒ අවශ්‍යතාවය ගැන හිත දීලා කටයුතු කරන්න. මම ඉතාමත්ම ඕනකමින් අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මුදල් ඇමති හැටියට මේ කටයුතුට හිත දෙන්නයි කියලා. මේක කියන ගමන් මේ අපේ මේ ආණ්ඩුව විතරක් නෙමෙයි, කලින් ආණ්ඩුත් කාලෙකට පුරුදු වෙලා තියෙනවා ණය අරගෙන මේ අපේ ආදායමේ අඩුපාඩුකම් හේතු කොටගෙන කටයුතු කරන්න. විදේශ විනිමය පැත්තෙන් බැලුවොතින් අපේ අපනයන්ගෙන් ලැබෙන මේ ආදායම වාගේ දෙගුණයක් ආනයන් වෙනුවෙන් වැය කරන්න වෙනවා. එවැනි තත්ත්වයක් තුළින් අපේ විදේශ විනිම සංචිතය බහින එක පුදුමයක් නෙමෙයි. ඒකෙන් ණයබර වැඩි වෙනවා. ඉතින් මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යන එක හොඳ නැහැ. මම හිතන්නේ දැන් කාලය ඇවිල්ලා තියෙනවා අපිට මේ අප රට තුළ අභ්‍යන්තර විසඳුමක් හොයාගන්න. 1970 ඒ ආණ්ඩු කාලයේදී 72 දරුණු ආර්ථික අර්බුදයක් අදවාගේ තිබුණා. ඒ පමණක් නෙමෙයි, තෙල් අර්බුදයක් තිබුණා. එකපාරටම ලෝක වෙළඳපොළේ තෙල් මිල 7 ගුණයක් වැඩි වුණා. ඒ සමගම තද ඉඩෝරයක් නිසා ආහාර මිලත් ලෝක වශයෙන් වැඩි වුණා. එවැනි තත්ත්වයකට රට මුහුණ දෙනකොට එදා මුදල් ඒ කාලයේදී මේ මුදල් ඇමතිතුමා කටයුතු කළා අපේ රටේ මේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරලා මුදල් නාස්ති කරන මේ පොහොසත් කෝටිපති පන්තියට බර දාන්න, සාමාන්‍ය ජනතාවගේ බර ලිහිල් කරගෙන ඒ ප්‍රතිපත්තිය තුළින් මේ සාධාරණ සමාජ ගොඩනැගුව පමණක් නෙමෙයි සමපකාර ව්‍යාපාරය මේ ශක්තිමත් කරමින් නිෂ්පාදනිකයින්ට නියම ආදායමක් ලබා දෙන්නත්, අනිත් පැත්තෙන් පාරිභෝගිකයින්ට සාධාරණ මිලට බඩු ලබා දෙන්න පුළුවන් වුණා. ඉතින් මම හිතන්නේ ඒ වාගේ තත්ත්වයක් තමයි අද අපේ රටෙත් මතුවේගෙන එන්නේ. මේකටත් අපි හිත දීලා ඒ හා සමාන වැඩපිළිවෙලක් දියත් කිරීමට කටයුතු කළොතින් ප්‍රයෝජනවත් වෙයි කියලා සඳහන් කරමින් මගේ වචන ස්වල්පය මම අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු වේලුකුමාර මන්තුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
විනාඩි 10ක කාලයක් තිබ්බා. ගරු මූලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි, අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. 2021 අයවැය ඉදිරිපත් කර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපන්දිනයට සුබ උපන්දිනයක් කියමින් මගේ අදහස් ප්‍රකාශ කරනවා. මම විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ මේ සභාව තුළ මේ ආණ්ඩුව මේ අයවැය ඉදිරිපත් කිරීමත් එක්ක අපි කියන්න ඕනේ අවුරුද්දක් මේ ආණ්ඩුවට අයවැයක් ඉදිරිපත් කරන්නට බැරි වුණා. එතන පළවෙනි ෆේල් එක පටන් ගත්තා කියන එක මම කියන්න ඕනේ. ඒ වගේම දැන් අවුරුද්දක් තිස්සේ වියතුන් එකතු වෙලා අවුරුද්දක් කතා කරලා කතා කරලා දැන් අයවැයක් අදලා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අයවැයත් අවුල් කියලා කියන්න ඕනේ. එතනත් ෆේල් කොහමද කියලා අපේ මාචාර්ය ආර්ෂදි සිල්වා මන්ත්‍රීතුමා ඒ පිළිබඳ දත්ත ඉදිරිපත් කරා. මම විශේෂයෙන් කියන්න ඕනේ මේ අයවැය බලනකොට කෑලි කීපයකට අදලා සෙට් කරගත්ත අයවැයක් විදිහට අපිට පේන්නේ. ජනාධිපතිතුමාගේ සර්ගේ කොටසක්, ඒ වගේම අගමැතිතුමාගේ කොටසක්, ඒ වගේම තවත් ඉදිරියේදී එන්ට ඉන්න ඒ එතුමාගේ කොටසත් එකතු කරලා සෙට් කරගත්ත අයවැයක් විදිහට පේන්නේ. ඒ හින්දා යම්කිසි විදියකට ගැළපෙන්නේ නැති ගතියක් මේ අයවැය අපිට තියෙනවා කියන එක මම මතක් කර දෙන්නට ඕනේ. විශේෂයෙන්ම අපි දන්නවා ලෝකයේ අද වෙනකොට ලෝකයේ පුරාම කෝවිඩ් වසංගතයේ පැතිරලා තියෙනවා. ඒ තුළ අපේ රටටත් මේ ප්‍රශ්නය ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මේ අයවැය අපි ඉදිරිපත් කරනකොට ඉලක්කයක් ඇති වර්තමානයේ ඇතුළත් කරගත් අයවැයක් නම් මේ කෝවිඩ් වලට උත්තරයක් ලබා ගන්න පුළුවන් යෝජනාවන් ඇතුළු අයවැයක් විය යුතුයි. විශේෂයෙන් මතක් කරන්න ඕනේ රටේ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය දවස්වල කියනවා අවුරුදු දෙකක්වත් අවම වශයෙන් අපි මේ කෝවිඩ් එක ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. රටේ ජනතාවයකට පුරුදු වෙන්න කෝවිඩ් එක්ක අපි ජීවත් වෙන්න ඕනේ කියලා. එහෙමනම් අවුරුදු දෙකක් වෙනකන් කෝවිඩ් එක්ක ජීවත් වෙන්න ඕනේ මේ රට තුල නම් ඒට විසඳුමක් ඇති අයවැයක් ඉදිරිපත් කරලා තියෙන්න ඕනේ. සම්පූර්ණයෙන්ම කෝවිඩ් පිළිබඳව කිසිම උත්තරයක් නැති, කිසිම විසඳුමක් නැති අයවැයක් ඉදිරිපත් කරලා තියෙන්නේ කියන එක මම මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම මම මේ තුල අදහස් දැක්වූ මාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීතුමා එතුමාගේ අදහස් ප්‍රකාශ කිරීමේදී ඉදිරිපත් කරා. මම එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ අයවැයෙන් බලාපොරොත්තු වෙන්නේ ජනතාවට සුබසාධන දෙන්න නෙවෙයි, ඒ ඔක්කොම එකතු කරලා ප්‍රාග්ධන යෝජනා ඇතියට අපි ප්‍රාග්ධන ඒ ඉන්වෙස්ට්මන්ට් ඇතියට තමා අපි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. එවගේම අනිත් පැත්තෙන් තවත් මන්ත්‍රීවරයෙකු වන ජයන්ත වීරසිංහ මන්තුමා කියනවා මේක සම්පූර්ණයෙන්ම ජනතාවට සුබසාධන දෙන මේ අයවැයක් කියලා මේ සභාව තුළ කියනවා. ඒ තුළින්ම අපිට පේනවා ආණ්ඩු පක්ෂය තුළින්ම මේ වියතුන් තුළින්ම එතුමාල්ලාට මේ අයවැය තුළ කුමක්ද තියෙන්නේ කියලා දන්නති තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ කියන එක මම කියන්න ඕනේ. විශාල වශයෙන් අපි දන්නවා මේ කොවිඩ් වේසණයෙන් ජනතාව තමන්ගේ ජීවනෝපාය ඉදිරියට අරගන්න බැරි තත්ත්වයට කඩා වැටිලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා ව්‍යාපාරිකයෝ කඩා වැටිලා තියෙනවා. ඒ වගේම ව්‍යාපාර කඩා වැටිලා තියෙනවා. නමුත් ඒ සඳහා ඒවා රැක ගැනීමට, ජනතාවගේ ජීවනෝපාය රැක ගැනීමට, ආර්ථිකය රැක ගැනීමට, ව්‍යාපාරිකයන් රැක ගැනීමට, ඒ වගේම ලක්ෂ ගානක රැකියාව අහිමි වෙලා තියෙනවා. රැකියාවේ ඉන්න කට්ටියටත් සාමාන්‍යයෙන් ලැබිපු ඒ ආදායම ලබා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ සියලු දෙනාට උත්තරයක්, එහෙම නැත්නම් ඉදිරියේදී දෙවැනි රැල්ල තුන්වැනි රැල්ල වුණොත් එම ඒකට කොයි වගේ විසඳුමක්ද අපි ලබා දෙන්නේ කියන කිසිම යෝජනාවක් මේ තුල නැති ඉඳයි අපි මේක ෆේල් කියලා කියන්නේ කියන එක මම මතක් කරලා දෙන්න ඕනේ. විශේෂයෙන්ම ඩිලාන් ඇමතිතුමා, ඉටපු ඇමතිතුමා මෙතෙන්දී සඳහන් කරා වතුකරේ ජනතාවට රුපියල් 1000ක් යෝජනා කරලා තියෙනවා කියලා. එතුමාට මම මතක් කරලා දෙන්න කැමති, ඔව් අපි ෆේල් වුණා තමා 2015 ඉඳලා ඒ
ගරු මුලසන මන්ත්‍රීතුමනි, නෑ විනාඩියයි ඔබතුමාට. දැන් අපි පහුගිය කාලේ කොරෝනා කාලේ වට කීපයක් මුදල් ලබා දුන්නා රුපියල් 5000යි දීමනාව සහ මේ බඩු බෙදා දීම. ඒවා කලින් අයවැයවල තිබ්බේ නැහැ. ඒ අවස්ථානුකූලව ජනතාවට දෙන්න ඕන ටික දෙන්න ඕන වෙලාවක ජනාධිපතිතුමා අගමැතිතුමා කටයුතු කරන මන්ත්‍රීතුමා.
ඔල වේරකෝමල් මන්ත්‍රීතුමා කතා කරන්න.
පූර්ණ වෙලාව. මම මතක් කර දෙන්නට කැමති අපි පිළිගන්නවා 2015 ඉඳලා අපි මේ රුපියල් 1000ක් ලබා දීමේදී අපි ෆේල් කියලා අපි පිළිගන්නවා. ඒ වුණාට සෞභාග්‍ය දැක්ම ඉදිරිපත් කරලා 2019 සර් ඉදිරිපත් වෙනකොට මේ ජනාධිපති වරණයට කිව්වේ, අපේ දිස්ත්‍රික්කයේ ඇමතිවරු කිව්වේ අපිත් එක්ක මේ කම්පනිකාරයන්ට සෙල්ලන් දාන්න බෑ. සර් එක්ක කම්පනිකාරයන්ට සෙල්ලන් දාන්න බෑ. කණෙන් අල්ලලා ඇදලා රුපියල් දා අපි ජනාධිපති වෙලා ඉගාව දවසේ ලබා දෙන්නේ කියලා තමයි ජනාධිපතිවරණේදී කිව්වේ. මම ආනවා අවුරුද්දක් වෙනකන් කණෙන් ඇදගන්න බැරි වුණාද? ඒ ඉඳ තමයි අපි කියන්නේ ෆේල් කියලා කියන්නේ කියන එක මම මතක් කරන්න කැමතියි. දැමුත් ඊයේ ගරු අග්‍රාමාත්‍යතුමා මුදල් ඇමතිතුමා මේ අයවැය ඉදිරිපත් කරනකොට රුපියල් 1000ක් යෝජනා කරනවා ලබා දෙනවා කියලා. ඒ වෙලාවෙම මේ වතු ආම්පුතුන්ගේ සංගමයේ කම්පැනි ආම්පුතුන්ගේ සංගමය ප්‍රවෘත්ති නියෝජනයක් ඉදිරිපත් කරනවා. අපි කිසි විටකත් රුපියල් රා දබා දෙන්නේ නැහැ. අපි කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එකට එයා ගිහිල්ලා අපිට සතයක්වත් ලබා දෙන්න බෑ කියන එක ඉදිරිපත් කරනවා. අද ඩේලි මිර පත්‍රයේ බලන්න කියලා මම මතක් කරලා දෙනවා. ඒ හින්දා මේක සම්පූර්ණ ප්‍රෝඩාවක්. මේක සම්පූර්ණ මේ වතුකරේ ජනතාව නොමග අරන යෝජනා කියන එක මම මතක් කරන්න ඕනේ. ඒ වගේම මේ අයවැය අරා මුළු සමස්ත කඳුකරයේ ඉන්න ඉන්දිය සම්භාවයක් ඇති ඒ සම්පූර්ණ ජනතාවගේ ප්‍රශ්නය කියන්නේ මේ රුපියල් 1000 කියන ඉලක්කමට ඇතුළත් කරපෝ අයවැයක් වෙලා තියෙනවා. එහෙනම් සම්පූර්ණයෙන් වතුකර ජනතාව නොමග ඇරපෝ, සම්පූර්ණයෙන් අත ඇරපෝ, සම්පූර්ණයෙන් අමතක කරපෝ අයවැයක් කියන එක මම මතක් කරන්නට ඕනේ. අපේ මූලික ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මෙතන ඉන්න සියලු දෙනාටම දන්නවා. අපේ ජනතාව කොටු වෙලා ඉන්නේ ලයන් කාමරයකට. ඉතින් ප්‍රතිපත්තියක් වශයෙන් මේ රජය තුල අපි පර්චස් හතක් ඉඩමක් ලබා දීලා
නිවසක් ලබා දුන්නා.
ඒ පිළිබඳව මේ රජයේ ප්‍රතිපත්තිය නැත්නම් යෝජනාව කුමක්ද කියන එක මේ අයවැය තුල ඇතුළත් වෙලා නැහැ. ඒ සමගම කොවිඩ් සමග අපිට උදා වෙලා
තියෙන විශේෂ කාලය අවසන්
මට ඇහෙන්නේ.
Your time is up, honorable member.
Sorry?
Your time is up.
Give me 1 minute, please. ඒ වගේම අපි දන්නවා වතුකරයේ සෞඛ්‍ය ප්‍රශ්නය. වතු රෝහල් අරාතම ඒ සෞඛ්‍ය ප්‍රශ්නේ විසඳන්නේ. නමුත් අපි ප්‍රතිපත්තියක් වශයෙන් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණා ඒ කිසිම දෙයක් ඇතුළත් වෙලා නැහැ. ඉත සම්පූර්ණයෙන්ම කඳුකරේ ජනතාව
අතහැරලා
දාපෝ, අමතක කරලා දාපෝ අයවැයක් කියන එක කියමින් මම අවසන් කරනවා.
සංජීව එදිරිමාන මහත්තයා, ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ඔන්නබල් වේල්කුමාර් මේ පැත්තෙන් කියනවා පොයි සොල්ල වානලු බොරු කියන්න එපාලු ඔබතුමාට. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ රටේ වතුකරේ ජනතාවට මුලින්ම වතුකරේ දරුවන් අතරින් ගුරුපත්වීම් දුන්නේ මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා. මුලින්ම වතුකරේ දරුවා අතරින් තැපැල් මහත්තයා බඳවගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. මුලින්ම වතුකරේ පාරවල් ටික හදලා දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒක තමයි රාජපක්ෂ ආණ්ඩුවේ ඉතිහාසය. වතුකරේ ජනතාවට සැලකීම සම්බන්ධව සෑම පහසුකම්ම ලබා දුන්නා. දැන් මේ අයවැය ලේඛනයේ තුල තියෙන සහන පිළිබඳව කතා කළා. අපි අයවැය ලේඛන ඉදිරිපත් කරන්නත් පෙර මේ COVID-19 ව්‍යසනය හමුවේ සිද්ධ වෙච්ච ආර්ථික ගැටලුවට උත්තර විදියට මේ රටේ ජනතාවට සහන දුන්න අයවැයෙන්ට පෙර ගරු මුලස්සනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ ලංකාවේ තියෙනවා මුළු රටම ආවරණය කළ කරපු අවසාන සමීක්ෂණ අනුව නිවාස ඒකක 57,36,810ක්. අපි රුපියල් 5000 දීමනාව කොවිඩ් පළවෙනි රැල්ල ආපු වෙලාවේ වට දෙකක් දුන්නා පවුල් ඒකක 60,29,379කට. ගාන හොයාගන්න ඕන නම් 5000න් මේක වැඩි කරලා ආයි දෙකෙන් වැඩි කරන්න ෆස්ට් වේව් එක ආපු වෙලාවේ අපේ මූලික සහනය. ඒ වගේම මගේ දිස්ත්‍රික් නායක රෝහිත අබේගුණවර්ධන ඇමතුමා සභාවේ ඉන්නවා. ගරු ඇමතුමාලා අපි කතා කරලා කළුතර දිස්ත්‍රික්කයේ ආසන්න උදාහරණෙ මං කියන්නම්. මේ COVID-19 දෙවැනි රැල්ල ආපු වෙලාවේ ගරු මන්ත්‍රීතුමනි, ඊයේ හැන්දෑවේ 4:00 වෙන විට කළුතර දිස්ත්‍රික්කයේ පවුල් ඒකක 237,950කට අපි රුපියල් 5000 දීලා ඉවරයි. කළුතර තියෙන ගෙවල් ඔක්කොම 321,000යි. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, සෑම නිරෝධායන පවුලකටම රුපියල් 10,000 බඩු මල්ලක් දෙනවා. එවැනි ආකාරයේ සහන කළුතර මගේ දිස්ත්‍රික්කයේ පවුල් 7000කට ලැබිලා තියෙනවා. ඒ වගේම මේ ගරු සභාවේ අවධානය මම යොමු කරන්න කැමතියි. ගරු මන්ත්‍රීතුමනි, අයවැය ලේඛනයක අන්තර්ගතයේ හැඩය ඒ සමස්තේ තේරුම් ගන්න තියෙන හොඳම තැන තමයි අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන මොහොත වන විට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් මොකක්ද පවතින ආර්ථික වටපිටාව කියන එක තේරුම් ගන්න මේ ගරු විපක්ෂයේ අවධානය සහ රටේ ජනතාවගේ අවධානය පිණිස ඒ ගැන පැහැදිලි කිරීමකට මම සූදානම්. පහුගිය ඔක්තෝබර් මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආසන්නම වාර්තාව ඉදිරිපත් කළ World Economic Outlook වාර්තාව. ඒ වාර්තාවට අනුව IMF එක කියනවා COVID-19 ව්‍යසනයේ හමුවේ ලෝකයේ ආර්ථිකය 104.4%කින් සංකෝචන වීමක් අපේක්ෂා කරනවා කියලා. මේක ආසියාවට, ලංකාවට, ඉන්දියාවට විතරක් නෙවෙයි ලෝක බලතා ඇමරිකාවට 105.8%ක බලපෑමක්, යුරෝපීය කලාපයට 108.3%ක බලපෑමක්, ඒ වගේම බ්‍රිතාන්‍යයට 109.8%ක බලපෑමක්, අසල්වැසි ඉන්දියාව 110.3%ක ආර්ථික සංකෝචනයක් මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කරලා තියෙනවා. එයින් ආපස්සට ගියොත් COVID-19 ව්‍යසන එන්න පෙර ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ලෝක ආර්ථිකයේ කලබලලා තිබුණා මූලික සිදුවීම් දෙකක් හේතුවෙන්. එක තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ පාලන සමයේ ඇමරිකාව සහ චීනය අතර ඇතිවුණු ආර්ථික ආරවුල විසින් ලෝකයේ කලබල තිබුණේ. ඊට අමතරව බ්‍රෙක්සිට් සිදුවීමත් තරහා යුරෝප කලාපය තුළ ලෝකයේ ආර්ථික ආන්දෝලනයක් ඇති වෙලා තිබුණා. මේ සියල්ල මැද්දේ පහුගේ දූෂිත ආණ්ඩුව විසින් විනාශ කරලා පොඩි පට්ටම් කරලා දාපු ආර්ථිකයක් මැද තමයි අපි මේ අයවැය ලේඛන ඉදිරිපත් කළේ. මට වුණ අශෝක අබේසිංහ ගරු මන්ත්‍රීතුමා ණයගත් හැටි කියනවා. ගරු මන්ත්‍රීතුමනි, අපි ආණ්ඩුව බාර දෙනකොට පියවීමට ඉතිරිව තිබුණු ණය මුළු එකතුව ට්‍රිලියන 7යි. අපි බාර ගන්නකොට ට්‍රිලියන 2 ට්‍රිලියන 7 වුණා. අවුරුදු 10ටම රාජපක්ෂ ආණ්ඩුවේ විදේශ ණය වැඩිවීමේ වේගය වසරකට සාපේක්ෂව බිලියන 500යි. මෙතුමල් අවුරුදු 4යි ආණ්ඩු කළේ ට්‍රිලියන 7 ට්‍රිලියන 13 කළා තමයි ගෙදර ගියේ. ඒ කිසිඳ ණය මුදලකින් මේ මහ පොළොව මත යථාර්ථයක් කරපු කිසිම දෙයක් අපිට දකින්න හැකියාව ලැබුණේ නැහැ. එහෙම පසුබිමක් තුල තමයි ආර්ථික පුනර්ජීවනයක් අපේක්ෂා කරමින් දිලිඳුකම පිටු දකින සංවර්ධනීය අයවැයක් අපේ ආදරණීය අගමැතිතුමා මුදල් ඇමතිවරයා විදියට ඊයේ ගරු සභාවට ඉදිරිපත් කළේ. ඒ වගේම COVID-19 ව්‍යසනය කළමනාකරණය කිරීම වෙනුවෙන් අපි ගත්ත උපක්‍රමික ප්‍රවේශයන් තුල තමයි අපි මේ තත්ත්වයේ කළමනාකරණය කරගත්තේ. ගරු මන්ත්‍රීතුමනි, ලෝකයේ මේ වෙනුවෙන් මූලික විකල්ප තුනක් භාවිත කරනවා. 1. මුළු රටම වහලා දානවා. 2. රටේ ලෙඩේ තියෙනවා, හැබැයි රට සාමාන්‍ය පරිදි වැඩ කරනවා. අංක 3 විකල්පය, රට වහන්න ඕන තැන වහනවා, අරින්න ඕන තැන අරිනවා. අපි සාපේක්ෂ උපක්‍රමික ප්‍රවේශයක් තෝරාගත්තා. වහන්න ඕන තැන වැහුවා, ඇරලා වැඩ කරන්න පුළුවන් තැන අපි වැඩ කළා. ඒ අනුව තමයි අපි මේ තත්ත්වය නිර්මාණය කරගත්තේ. අපි ඉතාම පරිස්සමින් කටු අකුලක පැටලුණු සරුංගලයක් බේරගන්නවා වගේ ඉතාම පරිස්සම් සහගතව මේ ආර්ථික තත්ත්වය කළමනාකරණය කළා. මේක නිරුත්සාහිකව මෙතෙන්ට ආව නෙමෙයි. අපි ඉතාම පරිස්සමින් ඉතාම කළමනාකාරීව මේ තත්ත්වය කළමනාකරණය කළ නිසා තමයි අපිට ආර්ථිකයේ මෙහෙම පරිස්සම් කරගන්න හැකියාව ලැබුණේ. අපි ඒ වෙනුවෙන් ජීවනෝපායට රාජ්‍යයේ සහය ලබා දුන්නා. ව්‍යාපාර වෙනුවෙන් ආණ්ඩු උදව් කළා. ඒ වගේම ජලය, විදුලිය, දුරකථන, අන්තර්ජාල පහසුකම් මේ සියලු සේවාවන් අඛණ්ඩව ලබා දීලා කැලිකසල කළමනාකරණය පවා කිසිදු අඩුවකින් තොරව මේ COVID-19 ව්‍යසනය හමුවේ අපට කළමනාකරණය කරගන්නට හැකියාව ලැබුණා. හැබැයි මේ විපක්ෂය ඉතාම බරපතල සාහසික වැඩක් කරනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මීට 2 සතියකට පෙර මේ මුළු ලෝකෙටම අලුත් ලස්සන කතාවක් කිව්වා. එතුමා කිව්වා COVID-19 ව්‍යසනය හමුවේ මේ ලෝකෙ අලුත් මාතෘකාවක් නිර්මාණය වුණා. එතුමාගේ වචන තමයි ඉන්ෆෝඩෙමික්. ඒ කියන්නේ තොරතුරු වසංගතයක් මේ තුළ නිර්මාණය වෙනවා. මේ තොරතුරු වසංගතයට උදාහරණයක් ගත්තේ ලංකාවෙන්ද කියලා මට හිතෙනවා. ඒ තරමට COVID-19 ව්‍යසනය පිළිබඳව ඉතාම සාවද්‍ය තොරතුරු සමාදගත කළා. මම එක ආසන්න උදාහරණයක් ඔබතුමාගේ අවධානයට ගේන්නම්. මේ ප්‍රශ්නේ පටන් ගත්ත වෙලේ එක වෙලාවක විපක්ෂය කිව්වා අපේ අජිත් කපුරා ඇමතිතුමාගේ දුව ලන්ඩන් වල ඉඳලා වෙනම ප්ලේන් එකක් ඇවලා ගෙන්නුවා, ගුවන්තොටුපලේදී කලබල කළා කියලා අජිත් කබ්‍රාල් මහත්තයා පවුද අවුදේ කියනවා මට දුවෙක් නෑ මට ඉන්න කොල්ල දෙන්නෙක් විතරයි කියලා. මෙන්න විපක්ෂය සාවද්‍ය තොරතුරු සමාජගත කරපු විදිය. අපි මේ සියලු තත්වයන්ට මුහුණ දෙමින් මේ සියල්ල කළමනාකරණය කරමින් ඉස්සරහට එනවා. ඒ වගේම මේගොල්ලන්ට අමතක වුණා ඊයේ පෙරවරු 10:30 වන විට කොයිට් ව්‍යසනය සම්බන්ධව අලුත්ම වාර්තාවේ දත්තයන් දෙකක් මම ඔබට ඉදිරිපත් කරනවා ගරු මූලස්සනාරූඪ මන්ත්‍රීතුමනි. ආසාදිතයන් 17674 දෙනෙක් වාර්තා වුණා. අපි ඉතාම සතුටින් ඉතාම ආඩම්බරෙන් කියනවා ඒ අතරින් 12210 දෙනෙක් සුවපත් කළා නිරුපද්‍රිතව අපි ගෙදර යවුවා. ඒක තමයි එදා මම හරින් ප්‍රනාන්දුගෙන් ඇහුවේ තමුන්නාන්සේලා ෆේල් කියලා කියන්නේ 17000න් 12000ක් සුවපත් කළා ගෙදර යවපු එකද. මම ඉතාම ආදරෙන් මේ විපක්ෂයෙන් අවසාන වශයෙන් ඉල්ලීමක් කරන්න කැමති විපක්ෂයේ ආදරණීය මන්ත්‍රීවරු ඉන්න වෙලාවේ ගරු ගායන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා ඉස්සරහම වාඩි වෙලා ඉන්නවා. මම පෞද්ගලිකව එතුමාට ටිකක් ප්‍රිය කරන චරිතයක් එතුමාත් ඉන්න එක මම කැමති. ගරු මන්ත්‍රීතුමනි මගේ ඉල්ලීම මේකයි විපක්ෂයක් විදියට තමුන්නාසේලාට ඓතිහාසිකව පසුවීමක් සිද්ධ වුණා. එල්ටීටී ත්‍රස්තවාදයෙන් මේ රට මුදවා ගන්නා ගමනට සහය දෙන්න තමුන්නාසේලාට බැරි වුණා. ඒ උත්තරීතර පූජනීය මල්වට්ටියට අත තියන්න තමුන්නාසේලාට බැරි වුණා. ඒ ඓතිහාසිකව පසුවීම නිවැරදි කරගන්න මේ අවස්ථාවක් නිර්මාණය වෙලා ලෝකේ සමහර අර්බුද තියෙනවා. දේශපාලනික වැරදි තීන්දුව తీරන මත නිර්මාණය වෙන ව්‍යසන එල්ටීටීම නිර්මාණයක් මේ රටේ ජාතික සංහිඳියාව විනාශ වෙච්ච 83 කළු ජූලිය එවැනි වැරදි දේශපාලන තීරණවල ප්‍රතිඵලයක්. හැබැයි COVID-19 ව්‍යසනය මේ ආණ්ඩුවේ දේශපාලන තීන්දුවක ප්‍රතිඵලයක් නෙවෙයි. මේක ලෝක වසංගතයක්. ඒ නිසා එදා කොටියට ගහන වෙලේ උදව් කරන්න බැරි වෙච්ච ඒ ඓතිහාසික වරද නිවැරදි කර ගැනීම වෙනුවෙන් මේ ජාතික අභිලාෂය සමග අත්වල් බඳ ගන්න කියලා මම තමුන්නාන්සේලාට ආදරෙන් ආරාධනා කරනවා. මේක තමයි තමුන්නාන්සේලාට ලැබිච්ච අවස්ථාව. මේක තේරෙන්නේ නැත්නම් එදා මියන්මාරේ අවුන් සන් සුකි නිවාස අදස්සියේ තියලා ඉන්න වෙලාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මියන්මාරේට ආර්ථික සම්බාධක පනවන්න හදපු වෙලාවේ නිවාස අදස්සියේ හිටිය අවුන් සන් සුකි විපක්ෂ නායකතුමිය කියනවා මගේ ප්‍රශ්නේ නිසා මගේ රටට ආර්ථික සම්බාධක පනවන්න එපා කියලා. 2008 ඉන්දියාවේ මුම්බයි බෝම්බ ප්‍රහාරය එවක විපක්ෂය භාරතීය ජනතා පක්ෂය එල්.කේ. අද්වානි ලාල් ක්‍රිෂ්ණ අද්වානි විපක්ෂ නායකවරයා අන්න ජාතික ව්‍යසනයක විපක්ෂයේ හැසිරීම පිළිබඳව කලාපීය සුන්දරම උදාහරණය මම තමුන්නාසේලාට කිව්වේ. ඒ නිසා මම ඉතාම ආදරෙන් ඔබට යලි යලි මතක් කරනවා මේ ජාතික අභිලාෂයේ නිවැරදිව තේරුම් අරගෙන ජාතික ව්‍යසනයකදී ආණ්ඩුවක් සමග සහයෝගයෙන් වැඩ කිරීමේ ලෝක ආදර්ශය නිර්මාණය කිරීම වෙනුවෙන් තමුන්නාන් සේලාට ශක්තිය ධෛර්යය සහ විශේෂයෙන්ම බුද්ධිය පහළ වේවායි ප්‍රාර්ථනා කළ මන් යන වෙනවා. බොහොම ස්තුතියි සියලු දෙනාට.
බොහොම ස්තුතියි ඔබතුමාට.